Milangata, Honorable P. Digambaran, you have 8 minutes.
Gauruva, Talamai Thangurippan avargale, Indre Moondru Amaichargalin Kulinir Vivadam Nadakkindrathu. Naan Perundotta Amaichi Sammadhamaga Oru Sila Vaarthaigalai Pesalam Nenaikkindren. இந்தியாவும் சேர்ந்த மக்கள் 2023 வந்து 200 வருஷம் ஆகுது. அதுல கிட்டத்தட்ட 15 லட்சம் மக்கள் இலங்கையில் வாழ்கின்றார்கள். அதுல 140,000 மக்கள் தோட்ட தொழிலாளர் இருக்கின்றார்கள். அந்த மக்களுடைய வாழ்க்கையில எந்த ஒரு முன்னேற்றமும் கிடையாது. நல்லாட்சி அரசாங்கத்தில் அந்த மக்களுக்கான ஒரு மாற்றத்தை கொண்டு வர நாங்கள் ஏற்படுத்தினோம். அதுக்கான வீடமைப்பை கட்டி கொடுத்தோம். அதுக்கான அதிகார சபையை கொண்டாந்தோம். பிரதி சபைகளை அதிகரித்தோம். அதே மாதிரி அதுக்கான ஒப்பனை வழங்கணும். இந்த மாதிரி நல்ல விஷயங்களை செய்யும் பொழுது 4.5 வருஷத்தில் அந்த அரசாங்கம் தோல்விக்கான பிறகு எங்களுக்கான அந்த வேலைத்திட்டத்தை முன்னெடுக்கலாம் போச்சு. ஆகவே இந்த மக்கள் இன்றைக்கும் சரியான மாதிரி கஷ்டப்படுறாங்க. யாரும் அது இல்லைன்னு சொல்ல முடியாது. கிட்டத்தட்ட அது குடும்பம்லாம் சேர்த்து 5 லட்சம் பேர் வாழ்கின்றார்கள். அந்த மக்களுடைய வாழ்க்கையில் எந்த ஒரு மாற்றமும் இல்லை. இன்னைக்கு தோட்ட தொழிலாளி எடுத்துக்கிட்டா அந்த ஆர்ஜி கம்பெனிகள் ஆதாயத்தை மட்டுமே பார்க்குது. அவர்கள் தோட்டத்தை சுத்தம் பண்ணுறதும் இல்லை, எந்த விதமான இதுவும் செய்யறதில்லை. அவங்களுக்கு கொழுந்து வந்தால் மட்டும் போதும். ஆகவே இன்றைக்கு வந்து சிறு தோட்டங்களில் வந்து 75% எக்ஸ்போர்ட் செய்கிறாங்க. ஆனால் பெருந்தோட்டத்தில் 25% எக்ஸ்போர்ட்டே செய்கிறாங்க. இதுக்கு காரணம் வந்து கம்பெனி வந்து ஒழுங்காக நிர்வாகம் செய்கிறதில்லை. ஆகவே முன்னையெல்லாம் பார்த்தீங்கன்னா அந்த தோட்டங்கள் சுத்தப்படுத்தி குழந்தைகள் அதிகரிக்கும். இன்றைக்கு வந்து அந்த மக்களுக்கு உழைப்பேற்ற ஊதியம் கிடைக்காதனால இன்றைக்கு கொழும்புக்கு போறாங்க, இன்னைக்கு வெளிநாட்டுக்கு போறாங்க. இப்படி போனா பெருந்தோட்ட துறையில இன்னும் கொஞ்ச நாள்ல வந்து வேலை செய்ய ஆள் இருக்காது. அதனாலதான் நாங்கள் தொடர்ந்து நாங்கள் இந்த அரசாங்கத்துக்கு வலியுறுத்துறோம். வெளியேயும் கேட்கிறோம், பாராளுமன்றம் கேட்கிறோம். அந்த மக்களுக்கு இந்த பெருந்தோட்டங்களை பிரிச்சு கொடுத்து சிறு தோட்ட உரிமையில ஆக்கினா இந்த பெருந்தோட்டங்களை காப்பாத்திக் கொள்ளலாம். வந்து இன்னைக்கு வந்து சாதாரணமாக வந்து இந்த அரசாங்கம் வந்து 1,000 ரூபா கொடுத்து கூட இந்த கம்பெனிகள் 1,000 ரூபா கொடுக்கல வந்து. ஆகவே இன்னைக்கு அந்த மக்களுக்கு தேயிலை தோட்டத்தை பிரித்து கொடுத்து ஒரு கிலோ தேயிலை வந்து 100 ரூபாய்க்கு எடுத்தால் கூட 20 கிலோ எடுத்தால் கூட 2,000 ரூபா வருமானம் வரும் வந்து. ஆக இப்படி செஞ்சால் மட்டும்தான் இந்த பெருந்தோட்டத்துறையை காப்பாற்றிக் கொள்ளலாம். எனவே இது செய்யாமல் இருந்தால் கட்டாயமாக பெருந்தோட்டத்தில் கொஞ்ச நாள்ல ஒருத்த கூட இருக்க மாட்டாங்க. இன்னைக்கு சொன்னா காடுகளா இருக்கு பெருந்தோட்டங்கள் வந்து. இன்னைக்கு பாத்தீங்கன்னா சிறுத்தை புலி பாம்பு போல விலங்குகள் இருக்கு வந்து. இன்னைக்கு மக்கள் வந்து வேலை செய்ய பயப்படுறாங்க. ஆகவே தொடர்ந்து செய்யாம இந்த அரசாங்கம் கவனத்தில் கொண்டு இந்த பெருந்தோட்டங்களை சிறுதோட்ட உரிமையாளராக்கி இந்த மக்களுடைய வாழ்வாதாரத்தை வாழ்க்கையில் ஒரு முன்னேற்ற பாதையை கொண்டு வந்தா மட்டும்தான் இந்த பெருந்தோட்டத்தை காப்பாற்றிக் கொள்ளலாம். ஆகவே
මලත් උත්සාහ කළ අපි පරිපාලක සභාවාරාත්මය 1000 වැඩි කිරීම දුන්නේ. මොකද සමාගම එකඟුනේ නැහැ. ඉතින් කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් දැන් නැතුව ගිහිල්ලා තින්න නැවත පඩි වැඩි කරන්නත් අපි පිළිගන්නවා. ඔබතුමාලගේ ජනතාව ඉතාම දුෂ්කර ජීවිත ගත කරන්නේ. ඒත් එක්කම දෙවෙනි කාරණේ RPC සමාගම් වලින් අර අන්ඩර් යුටිලයිස් ලෑන්ඩ්ස් නැවත රජයට අරගෙන ඔබතුමා කියන ක්‍රමවේදයක් භාවිතා කරන්න අපි දැනටමත් කැබිනට් තීන්දුවක් අරන් තියෙන්නේ. අපි ඒකත් උත්සාහ කරනවා ඔබතුමාන්ට අවුට්ග්‍රෝ මෙකනිසම් එකට ඔබතුමාලගේ ඉඩම් ලබා දෙන්න.
ඇත්තටම එමත්තුමා අර ගවරවල වත්තේ අප්කොට් එක ඒ ඉඩන්ටික අල්ලගන්න දැන් වවා කරනවා. ඒකත් ඇවිල්ලා ඊයේ බලෙන් ඇවිල්ලා ඒකට මේ ගස් ඇටෙන්ඩ ට්‍රයි කරනවා. ඉතින් ආණ්ඩුව මේ
මොකද්ද වතු සමාගම
මේ ඔරණ ප්ලාන්ටේෂන් එක ඒවාගේ තමයි කරන්නේ. ඉතින් ඒව උඩට බලන්න. ඒ නිසා නැවතවර මම ඉල්ලීම කරන්න මේවා බෙදලා දීලා මේ මේ කර්මාන්තව රැකගමු කියලා මම මේ වෙලාවෙ ඉල්ලීම කරලා මම නියඳ වෙනවා. Thank you.
බොමිස්සේ ගර්මන්තුමා ඊළඟට නිරෝෂන් පෙරරාගර මන්තුමා ඔබතුමාට විනාඩි 4ක් කාලයක් ලැබෙනවා.
කීයකට?
7ක් 7ක් සමාවෙන්න 7ක්.
අඩුවේගෙන යනවද මේ මන්ත්‍රී? ගරු මූලාසන මන්ත්‍රීතුමනි 2019 ඔබතුමාලා බිහි කරපු දුර්වල පාලනය තුලින් වැවිලි කර්මාන්තයේ විනාශයට අඩිතාලම දාලා තියෙනවා. දැන් වතු ආශ්‍රිතව මේ පවුල්වල වැඩිම මන්දපෝෂණ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම පොත් සපත්තු බෑග් ඒ මිල වැඩිවීම නිසා ඒ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙලා තියෙනවා. බේත්වල වැඩිවීම නිසා ඒ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නැති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා අතුරු අයවැයිනුත් මේ අයවැයිනුත් සමාජ ආරක්ෂක ජාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කිව්වත් ඒ වැඩසටහන මේ වෙනකොට පොරොන්දු වෙලා පරක් වෙලා තියෙනවා. ඒ වගේම වැවිලි සමාගම් ගත්තාම හුඟක්ම ඉන්නේ ඔබතුමාලාගේ මිතුරෝ ඒවා පාලනය කරන්නේ අධික ලාභ ගන්න. ඒ අපනයනය කරලා කොච්චර ලාභ ලබනවායි කිව්වත් ඒ අපනයන ඒ විදේශ විනිමය අද ලංකාවට ගෙන්නේ නැහැ. ඒක මහ බැංකුවේ ඒ සංඛ්‍යාවලින් අද සනාථ වෙලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා එදා ශැංග්‍රිලා එකේ වියත්මග ඒ මූලික සාකච්ඡාවෙත් ඉස්සරහම හිටියේ ඔය වතු සමාගම් වලට උරුමකම් කියන ඒ අයිතිකාරයෝ ටික. ඉතින් ඒ හින්දා අපි
ඔගරු ඇමතුමා
මේ වතු සියල්ල පෞද්ගලික සමාගම් වලට ලබලා දුන්නේ මෙතුමලා නියෝජනය කරන මෙතුමගේ නායක ප්‍රේමදාස මහත්මයා තමයි ලබලා දුන්නේ සියලු මෙතුමගේ ආණ්ඩුක 192. එතුමා දන්නේ නැත්නම් ඉගෙන ගන්න කියන්නේ මේ වතු සියල්ල දුන්නේ ප්‍රේමදාස මහත්මයා. අපේ කිසි ආලුකමක් නැහැ. අපි අඳුරන්නේ නැහැ ඔය කට්ටිය. මෙතුමගේ නායකතුමයි තාත්තා දුන්නේ ඒවා.
ඔබතුමාලා කියනවා නම් එදා ශැංග්‍රිලා එකේ වියත්මගේ ඉස්සරහම පුටුවල ගිහිල්ලා ඉඳගත්තේ ඔය ඔබතුමාලාගේ යාළුවෝ ටික තමයි. ඒ යාළුවෝ ටික තමයි ඔබතුමාලට බදු ටික අදු කරලා මේ රට බංකොලොත් කරේ ඔබතුමාලගේ ඒ යාළුවන්ට දුන්න පොරොන්දු ක්‍රියාත්මක කළා තමයි. ඒ වගේම ඔබතුමාලගේ යාළුවෝ තමයි මේ රටේ විශාලම සීනි වංචාවන රුපියල් බිලියන 16කට වඩා ඒ රටේ ජනතාවගේ ඒ සල්ලි ටික අහිමි කරපු ඒ වංචාව කරපු එකනා තමයි. අද මං හිතන්නේ ඔබතුමාල් දන්නවා පොල් තෙල් වංචාවත් කරලා පිළිකාකාරක පොල් තෙල් මේ රටට ගෙනෙල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත විනාශ කරන්න එදා කටයුතු කරා. මැලේසියාවේ ඒ වගේම තායිලන්තයේ පාවිච්චි කරලා අයින් කරන ඒ තෙල් ටික ප්‍රති අපනයනය කරනවායි කියලා ක්‍රූඩ් ඔයිල් වශයෙන් මේ රටට ගෙනෙල්ලා ඒ තෙල් ටික අපේ රටේ ජනතාවට දීලා මේ රටේ තියෙන පොල් තෙල් ටික අපනයනය කරලා අපේ ඒ රටේ ජනතාව ඒ විනාශ කරන්න ඒ අපරාධය කරා. ඒ වගේම ඔබතුමාලගේ ඒ බිහි කරගත්ත ඒ දුර්වල නායකයා අඩුම තරමේ මැදමුලනේ ගිහිල්ලා කුඹුරක් කොටලා තිබුණා නම් දන්නවා එදා රසායනික පොර ටික නවත්තනකොට මේ රටේ ඒ වැවිලි කර්මාන්තයේ කෘෂි කර්මාන්තයේ එදා විනාශ වෙනවායි කියලා. නමුත් කොච්චර කිව්වත් මේ ලෝකේ කරපු නැති කිසිම රටක් කරපු නැති එක පාරම රසායනික පොර තහනම හින්දා මේ රටේ ඒ කර්මාන්තවල නියල් නැ සිටින ජනතාව අදත් දුක් විඳිනවා. අදත් ඔබතුමාලට පෝර දෙන්න බැරි වෙලා තියෙනවා. අදත් ඒ නිෂ්පාදනය අදත් අඩාල වෙලා තියෙනවා. ඒ හින්දා අපිට බයින්න එපා. ඔබතුමාලගේ ඒපත් කරපු නායකයාටම ගිහිල්ලා බයින්න අදන්න ඔබතුමාල ලංකාවට ගෙනෙල්ලා අද එතුමා හොඳට ඉන්නවා ගේක. ඒ හින්දා එතුමාට ගිහිල්ලා ඒවා කියන්න අපිට කියන්න එපා. ඒ හින්දා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ පොල් විතරක් නෙමෙයි පොල් ආශ්‍රිතව තිබුණු ඒ නිෂ්පාදන කොහොබත් ඒ වගේම පොල් කටු ඒ වගේ ඇතුළු ඒ සියලු දෙනාම අද විශාල වශයෙන් ඒ නිෂ්පාදනය අපනයනය කරන්න බැරුව අද වැටලා ඉන්නවා. ඉන්දා ඔබතුමාලා මේ අවස්ථාවේදී මතක් කරනවා පොල් වත්තක් තියෙනකොට පොල් වත්තේ නිෂ්පාදනය අද වෙනකොට අද වැඩි වෙලා තියෙනවා ඒ වියදම. අද කම්බි රෝල රුපියල් 3000 සිට 20000කට මෙතුමාගේ ඔය ආර්ථිකය කඩා වැටීම තුලින් අද වැටි වෙලා තියෙනවා.
ඇමතුමා
ගරු ඇමතුමාගේ දැන ගැනීම පිණිස දැන් පෞද්ගලික සමාගම් සියල්ලම පොහොර ආනයනය කරනවා සභාපතිතුමනි. ඊට අමතරව මේ මෙතුමා කියලා උපස්තර අපනයනයේ ගැටලුවක් වෙලා තියෙන්නේ මේ හතරවෙනි කාර්තුවේදී ලෝකයේ ආර්ථික අවපාතයත් එක්ක ඕඩර් සඩු වෙලා තියෙන නිසා. නැත්තම් ඒ කර්මාන්ත හොඳට යනවා.
බොහොමයි.
ඒ වගේම මම කියලා කියාගෙන හිටියේ කම්බි රෝලක් ගරු මූලාසන මන්ත්‍රීතුමනේ රුපියල් 3000 සිට 20000කට යනකොට ට්‍රැක්ටර් එකේ ඩීසල් ටික 100-243කින් ඔබතුමාලා වැඩි කරනකොට පෝර එක පොල් ගසකට රුපියල් 1500ක් විතර යනකොට කොහොමද මේ ජනතාව කොහොමද මේ පොල් කර්මාන්තේ නියැලෙන්නේ කියලා ඔබතුමාලම හිතලා බලන්න. ඒකේ අඩිතාලම දැම්මේ ඔබතුමාලා ගෙනාපු දුර්වල පාලකයා. එතුමාට තේරුන්නේ නැහැ, එතුමාට කිසිම
ප්‍රායෝගික
අත්දැකීමක් තිබුණේ නැහැ. එතුමා ඔබතුමාලගේම වැවිලි කර්මාන්තය තුනකට කඩලා කොහොමද නම් කරේ කියලා ඔබතුමාලා දන්නේ? ඔබතුමාලා විශේෂයෙන්ම අපි දැක්කා පොල් ගෙඩිය වට ප්‍රමාණය අනුව මිල නියම කරලා ඒක වෙල්දම් කරන්න කියපු රජයක තමයි ඔබලා නියෝජනය කරේ. ඉතින් ඒ හින්දා ඒ තුලින් පොල් කර්මාන්තයට සිදුණු හානිය මං හිතන්නේ මේ රටේ ජනතාව දන්නවා. ඔබතුමාලා මං දැක්ක එක සැරයක් මැෂින් එකක් ගෙනාව පොල් ගහට නගින්න. ඒ පොල් ගහට නගින්න ගෙනාපු මැෂින් එක රාජ්‍ය අමාත්‍යතුමා ඒ මැෂින් එක භාවිත කරලා පොල් ගහට නගිනකොට බාගෙට ගිහිල්ලා හිර වුණා. අන්තිමට කමයක් දාලා තමයි එතුමාව බැස්සුවේ. ඉතින් ඒ හින්දා ඔබතුමා මේ පිළිබඳව විශේෂයෙන්ම ප්‍රායෝගිකව කටයුතු කරන්න දැන් වෙනකොට අපේ යාපෑමෙත්තුමා කිව්වා වගේ අර සුදු මැස්සා කියන ඒ කෘමි අද බේත් නැතුව එද ක්‍රමවේදයක් නැතුව අද විශාල වශයෙන් අපේ පොල් කර්මාන්ත ඒ වගේම පොල් ඉඩම් අද විනාශ වේගෙන යනවා. ඒ පිළිබඳව මං හිතන්නේ පොල් පරීක්ෂණ ආයතන ඇතුළු ඒ ආයතන වහාම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක නොවි මං හිතන්නේ මේවා විනාශ වෙන්නට ඉඩ දෙන්න එපා. ඒ තුලින් නැවත පොල් කර්මාන්තය නැවත නගා සිට වීමට බොහෝ කාලයක් ගත වේවි. ඒ තුලින් යැපෙන විශාල පිරිසක් ඒගොල්ලන්ට මං හිතන්නේ අද පවතින ඒ අධික ඒගොල්ලන්ගේ ජීවත් වීමේ අද ඒ තුලින් මං හිතන්නේ ඒ ජනතාවගේ ඒ ජීවන තත්ත්වය විනාශ වෙන්නට ඉඩ දෙන්න එපයි කියලා ඇමතුමාට මතක් කරමින් මම කතාව අවසන්
කරනවා.
ඉතිහාසයේ වැඩිම පොල් පළදාව ලංකාවේ වාර්තා වෙලා තියෙන ගිය අවුරුද්ද ගෙඩි බිලියන 3ක්. එතුමා දන්නේ නැත්නම් එතුමාට දැනගන්න කියන්නේ පොල් ත්‍රිකෝණයේ ඉන්නේ ඉතිහාසයේ වැඩිම පොල් පළදාව ලැබුණේ ගිය අවුරුද්දේ ගෙඩි බිලියන 3කට අධික ප්‍රමාණයක්. ඒ නිසා මම එතුමාට දැනගන්න කියලා එතුමා කතා කරන හැමදාම එකම සාධනීය යෝජනාවක්වත් කරේ නැහැ. විවේචන විතරණය කරේ සභාපතිතුමනි. මොකද්ද මේ පාර්ලිමේන්තුවේ අර්ථය? දිගටම විවේචන විතරයි. එක යෝජනාවක් කරේ නැහැනේ. පොල් පළදාව වැඩිම ඉතිහාසයේ ගිය අවුරුද්දේ.
කොමන්තුමා.
ගරු මන්ත්‍රීතුමනි, මම කතා කරේ නෑ විනාශ වෙන නෑ. ඔබතුමා පොල් ගෙඩි ගැන කතා කරන්න එපා ගරු ඇමැත්තුමා. මම කිව්වේ නිෂ්පාදනය කරන වියදම වැඩි වෙලා තියෙනවා. කම්බි රෝලක් රුපියල් 3000 ඉඳලා 20000ට යනකොට ඔබතුමාලා පෝර දෙන්නේ නැති වෙනකොට කොච්චර පොල් ගෙඩි ගානක් මේ ඔබතුමා එක කතා කරන අනිත් එක අර ඔබතුමා කියන
මීළඟට ගරු රෝහන් දිසානායක අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තිබෙනවා.
විනාඩි 7ක් මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද දවසේ මේ සභාවේ සාකච්ඡා කරන කර්මාන්ත ඒ වගේම වැවිලි කර්මාන්ත වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා මේ මාතෘකාවන් ඔස්සේ වචන සුළුක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මේ රට අපේ කර්මාන්ත තුන්න විවෘත ආර්ථික ක්‍රමයක් ඇති කළා. එදා මේ රටේ සම්පත් විකුණපු බොහෝ අය අද නොයෙක් අපේ රජයට මඩ ගහන්න උත්සාහ කරනවා. විශේෂයෙන් 1992 වකවානුවේ තමයි මේ රටේ වතු වගේ දේවල් එවකට හිටපු නායකයෝ ඔප්පු තිරප්පු පිටින් විදේශ රටවලට ලියලා දෙන්න උත්සාහ කළේ, කම්පැනි වලට ලියලා දෙන්න උත්සාහ කළේ. මම හිතන්නේ ඒ සමගම මේ රටේ තිබුණු ජාතික නිෂ්පාදනය අඩාල වුණා කිව්වොත් ඉතාම නිවැරදි. හැබැයි අද ඒ අය බොහොම ආදරයෙන් සෙනෙහසින් ඒ නිෂ්පාදන ගැන කතා කරනවා, වතු ආර්ථිකය ගැන කතා කරනවා. ඉතින් මේවා තමයි අපිට තියෙන ගැටලු. විශේෂයෙන් අද මේ කරුණු කාරණා ගැන කතා කරන මුලින්ම මම සඳහන් කරන්න ඕනේ, වැවිලි කර්මාන්තයේ අපි දැක්කා රමේෂ් පතිරණ ගරු ඇමැතිතුමාගේ කාලයේදී, එතුමා බොහොම ක්‍රියාශීලීව පහුගිය කාලයේදී අපි දුටුවා මේ රටේ ජාතික නිෂ්පාදනය වැවිලි කර්මාන්තය තුළ නිෂ්පාදන වැඩිදියුණු කරන්න බොහොම උනන්දුවක් ගත්තා. පතුවලට ගිහිල්ලා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වලා ඒ අයට උපදෙස් අනුශාසනා දීලා පොල් කර්මාන්තය එතුමා කිව්වාගේ බිලියන 3ක් වැඩි කරන්න ඉතිහාසයේ වැඩිම පළදාවක් පහුගිය අවුරුද්දේ ලබා ගන්න මම දන්නා ඒක මේ පොහොර නෑ කියලා කියනවා. ඒ වගේම ගිය අවුරුද්දේ පොහොර ලබා දුන්නා. ඒ වගේම සත්ව හානි විශාල වශයෙන් තියෙන යුගයකත් මම හිතන්නේ පොල් සංවර පොල් බිලියන 3ක් ලබා ගන්න එතුමා කටයුතු කිරීම ඉතාම වැදගත්. මට මතකයි පොල් ගැන කතා කරනකොට තව මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පොල් පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. රටේ පොල් නැති වෙයිද කියන වකවානුවක තමයි මේ පොල් පළදාව ලැබුණේ. ඉතින් මම හිතන්නේ ඒ නිසා අපි සතුරු වෙන්න ඕනේ අත්තරෙම. පොල් පළදාව නැහැ කියලා බලාපොරොත්තු උපකල්පනය කරපු වෙලාවක පොල් ලබා දෙන්න එතුමා කටයුතු කළා පමණක් නෙමෙයි, පොල් පැල ලබා දීලා වතුවල හැම ප්‍රදේශයකම දිවෙන්නේ පොල් නිෂ්පාදනය වැඩි කරන්න සමා අඩු මාසේ පොල් පැල ලබා දෙන්න මම දැන් කටයුතු කරලා තිනවා. දැන් අවුරුද්දකට පෙර ලබා දුන්න පොල් පැලවල තවත් ලබන අවුරුද්දෙන් තමයි ඊගව අවුරුද්දෙකට පොල් පළදාව ලැබෙනවා. ඉතින් මම හිතනවා ඒක ඊටාම වැදගත්. ඒ වගේම තේ කර්මාන්තය විශේෂයෙන් ගම්මිරිස් මට මතකයි රුපියල් 400ට පහුගිය කාලෙදී ගිහලා තිබ්බා. දැන් අද රුපියල් 2000යි ගම්මිරිස් 2000ක් දක්වා වැඩි කරන්න පුළුවන් වුණා. ඒ වගේම කහ පිළිබඳව ප්‍රශ්න තිබ්බා. කහ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න පහුගිය කාලෙදී කටයුතු කළා. තේ නිෂ්පාදනය අද වැඩි වෙලා තියෙනවා. ග්ලයිකෝසිඩ් ගැන මම දැක්කා අපි බොහෝ අය ලනු දෙද්දී අපේ නායකවට මතකයි රමේෂ් පතිරණ ඇමැතිතුමා ඒකට ඉරුව ජනාධිපතිතුමත් එක්කත් මේ පිළිබඳ අපේ කණ්ඩායම් රැස්වීමේදී මේ පෞර අවශ්‍යතාවය ගැන ඉතාම මැනවින් අවබෝධ කරලා දීලා එතුමා මේ රටේ කෘෂි කර්මාන්තයේ වගේම තේ වගාව බැවිල කර්මාන්තයේ දියුණු කරන්න බොහොම වගකීමකින් කටයුතු කරපු නායකයෙක්. එතුමා ඒක තවම අතහැරලා නැහැ. ඒ නිසා විශේෂයෙන් මම දකිනවා ගරු ඇමැතිතුමනි මාතලේ සුලපනායන බෝග වැවිල ප්‍රදේශයක් අපේ ප්‍රදේශයේ ශැප්පිය ආපෘතිය යටතේ අපනයන සුළු අපනයන බෝග එක්ස්පෝර්ට් ඩිවලප්මන්ට් අපනයන දියුණු කරන්න මම හිතන්නේ සුවිශේෂී කාර්යභාරයක් මේ දිනවල ඉෂ්ට වෙනවා. ගොවීන්ට බොහෝ දේවල් ලබා දීලා මම ඒක ඉතා වැදගත්. අපි සමහර වෙලාවට අපිට නියඟෙන් ජලයෙන් ගමතර වලින් අපිට හානි වෙන්න පුළුවන්. හැබැයි ඒ බාධක මැද මේවා ජයග්‍රහණය
කිරීම
ගන්න ප්‍රතිපත්ති තීන්දුව තමයි ඊටම වැදගත්. ඒ නිසා අපි මම හිතන්නේ අමතුමට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද ඒකේ ඉලක්කවට අද එන්නට අද සමත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකයි ඊටම වැදගත්. ඉලක්කවට ලබා ගැනීම ඉලක්කවට එහෙම ඊටම වැදගත්. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි යා විශේෂයෙන් කිව යුතුයි කර්මාන්ත යටතේ අද මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව කැණීම් කර බිලියන ගණනාවක මැණික් මතු කර ගැනීමට ඛනිජ සම්පත් යොදා ගැනීම සඳහා මම හිතන්නේ කටයුතු කරන මම එක් අවස්ථාවකත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මම එතුමාට කිව්වා ඉල්ලීමක් කළා මේ මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව අක්කර ගණනාවක් හෙක්ටයර් ගණනාවක මැණික් තිබෙනවා. මම හිතන්නේ ඒක වටිනාකම බිලියන වලින් විශාල වටිනාකමක්. ඒ ටික ලබා දෙන්න ලබා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ මම පුගත්පතිය දැක්කේ නැහැ. හැබැයි අද මට ආරංචියක් ලැබුණා මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව කැණීම් කළා බිලියන ගණනාවක මැණික් ලබා ගන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවායි කියලා. ඒ වගේම අපේ රට ගත්තාම ඛනිජ සම්පත් වලින් බොහොම පොහොසත් රටක් විශේෂයෙන් ලෝකේ වටිනාම මැණික් ඉකවට ග්‍රෆයිට්, ග්‍රැනයිට්, ඉල්මනයිට්, ඩොලමයිට්, ප්‍රේස්පා, සීකවට්ස් වැලි මේ ආදී වශයෙන් ඉතාම වටිනා කනිජ සම්පත් අපි රටේ පිහිටලා තිබෙනවා. ඉතින් මේ කනිජ සම්පත් වල වැලිය වැඩට වටිනාකම් එකතු කරලා අවසාන අමුද්‍රව්‍යයක් වශයෙන්, නිමිද්‍රව්‍යයක් වශයෙන් ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඩොලර් වලින් අපිට විශාල ආදායමක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ මණික් කර්මාන්තය දියුණු කරන්න මට මතකයි ලොහන් රත්නත්තේ ඇමතුමත් එතුමා ඒ විෂය භාරව කටයුතු කරද්දී බොහෝ මහන්සි වුණා මණික් සම්පත ඒ කටයුතු කරන කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන්. ඒ වගේම
කාලය අවසන්
විනාඩි කීයද? 7ක් නේ තිබෙන්නේ.
7යි
කියන්නවත් හම්බුනේ නැහැ
නේද? කාලය අවසන් කරවන්තව
විනාඩියක් දෙන්න බැරිද? ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය ගැන මම විනාඩියක් කතා කරන්න හැමතිස්සෙම අර ඒ අවස්ථාව දෙන්න. විශේෂයෙන් මේ රටේ පෙරපාසලෙන් තමයි ආහාර සුරක්ෂිතතාවය පටන් ගන්න ඕනේ. අපි මේ රටේ කොයිතරම් නම් අපේ කැමර ගන්න ආහාර ද්‍රව්‍ය විනාශ කරනවාද? හෝටලයකට ගියත් බත් කොච්චර විනාශ කරනවද, විසිකලා දානවද? හැම නිවසකම එහෙමයි. සමහරට අපිට පොඩි ට්‍රැඩිෂනල් සිස්ටම් එකකුත් ඇවිල්ලා තිනවා, කැම ටිකක් කාලා ඉතුරු කරන එකත් හරි උසස් කියලා හිතන. එහෙම යුගයක් මේ යුගය. ඒ නිසා මම හිතන්නේ පෙරපාසලේ පුංචි දරුවාගේ ඉඳලා අපි මේ කෑම ආහාර සුරක්ෂිතතාව පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම අපි ඒකට පුරුදු පුහුණු කරන්න ඕනේ.
ආහාර සුරක්ෂිතතාව
නොකර මේ කාර්යභාරය කරන්න ගරු මූලාසනයේ සභාපතිතුමනි. ඉතින් ඒකත් මේ වෙලාවේ මම මතක් කරනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කතා කරනකොට අපේ රටේ හැම ගමකම තිබෙන පළතුරු, ඒ වගේම එළවලු, ඒ වගේම වෙනත් ද්‍රව්‍ය අපි ඒවා පිළිබඳව අවබෝධයක් නැතුව කටයුතු කරනවා. වර්තමාන පරපුර ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. හැබැයි අපේ පැරණි ගම්වල ආහාරයට ගත්ත දේවල් පිළිබඳව ඒ අවබෝධයක් ලබා දීලා ඒවා නැවත ප්‍රයෝජනවල ගන්න ආකාරය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබා දීම ඉතාම වැදගත් කියලා මම මෙලයි කියනවා. ඒ වගේම නලින් ෆ්‍රන්දු ඇමතුමා
මේ අවසන් කරන්න
මුලාසනේ මන්ත්‍රීතුමනි වෙළඳ ඇමතුමා පහුගිය කාලයේද ගත වැඩපිළිවෙළ නිසා අද වෙළඳ භාණ්ඩවල බිල යම් යම් ආකාරයෙන් අඩුවෙමින් පවතිනවා. මම හිතන්නේ එතුමා මේ වගකීම් ඇමතිවරයා වශයෙන් බොහෝ කාර්යභාරයෙන් ඉෂ්ට කළා රටේ වෙළඳ භාණ්ඩවල බිල අඩු කරන්න අද අරගෙන තියෙන කාර්යභාරය දිහා බලපුවාම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ පිළිබඳව මම
කියනවා
ප්‍රකාශ කරමින් මට මේ අවස්ථාව ලබා දීම ගැන මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා මූලාසනේ මන්ත්‍රීතුමනි.
හරි, බොහොම ස්තුතියි ගරු මන්තුමා. මන්තුමලා වේලාව ගැන සැලකිල්ලක් කරමින් කතා කරන්න ඊළඟට ගරු අනුර පීදාසන යාපා මන්තුම ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, කාරණා කීපයක් විතරයි මම කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ අපේ වැවිලි ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්නයක් තමයි දැනට තිබෙන නිෂ්පාදන වියදම ඉහළ යාම. මේ නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා ඒ වැවිලි ශාස්ත්‍රය තුළ රැඳෙන පෞද්ගලිකාංශයේ අයට තමන්ට ඒ අවශ්‍ය කරන යෙදවුම් යෙදවීමේ අපහසුකම නිසා තවදුරටත් මේ ආකාරයෙම සාර්ථක අස්වැනු ලබා ගැනීමේ ගැටලුවක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ දැන් පොල් කර්මාන්තේ ගත්තොත් මම ඇමතිවරයා ඇවිල්ලා ඉන්න කාලේ සෙස් අරමුදලක් හැදුවා. නමුත් ඒ සෙස් අරමුදල් සියල්ලම දැන් තියෙන්නේ භාණ්ඩාගාරයේ අතේ නිසා ඒ අවශ්‍ය මුදල් ගෙනල්ලා මේවට යම් සහනාධාරයක් ඉදිරිපත් නොකළොත් කවදාවත් එක වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි විශේෂයෙන්ම අපේ රටේ නිෂ්පාදනය. මට තේරුමක් නැහැ ලංකාවේ කාර්මික නිෂ්පා ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ වෙළඳ ප්‍රතිපත්තිය අතර ගැටුමක් තියෙනවා. මම ඒක කියන්නේ කර්මාන්ත රැකගෙන තමයි අපි වෙළඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් මම ඒක උදාහරණයක් ගන්නම්. මම දැක්කා මේ පහුගිය කාලේ අපේ පළාතේ බහුලව නිෂ්පාදනය වෙන එහෙම නැත්නම් හදන කුකුල් කර්මාන්තය විශේෂයෙන්ම විශාල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. ඒ තමයි මේ පාරිභෝගික අධිකාරිය ගත්තු අමනෝඥ තීන්දුව නිසා. මේ පාරිභෝගික අධිකාරිය එකවරක පොල් ගෙඩියේ ඝනත්වය නිර්මාණය කළ මිලක් හැදුවා, අසාර්ථක වුණා. සාමාන්‍යයෙන් මන් දාන හැටියට MRP එකක් හදනකොට 15 මිලයි ඉහළ මිලයි අතර අගයක් තමයි පාවිච්චි කරන්න. එහෙම නැත්නම් නිෂ්පාදකයාට නිෂ්පාදන වියදමට වඩා වැඩි මිලක් අඩු මිලකට උපරිම සිල්ලර මිලක් නියම කරපු හැම මොහොතකම ඒ නිෂ්පාදන ධාරිතාවය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ඒක දැන් සිදු වෙලා ඉවරයි. මොකද මේ වාගේ දේවල් සීසනල් සමහර සීසන් වලදී ඉහළ යනවා සමහර සීසන් වලදී පහළ යනවා. ඒසයි එවැනි දේවල් කරද්දී මේ පාරිභෝගික අධිකාරිය ඉතාව කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද මේ අය රජයෙන් පඩි ගත්තට මේවා හදන ගොවියා විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා විනාශ වෙනවා. ඒවා විනාශ කෙරුවාට පස්සේ ඒගොල්ල සභාපතිවරු පත්වේ යයි යන්න. නමුත් ඊට පසුව ඇතිවන තත්වයන්ට මේ රටේ ජනතාව මුහුණ දෙන්න ඕනේ. ඊළඟට තමයි මම කතා කරන්නේ විශේෂයෙන් වී නිෂ්පාදනය. මේ වෙනකොට පිටරටින් ගෙන සහල් නිසා අපේ වී නිෂ්පාදනය විකුණාගත හැකි තත්වයකට පත් වෙලා තියෙනවා මිලකට. මොකද මේ මිල ඉහළ යාමත් එක්ක ඔබ දන්නවා සාමාන්‍යයෙන් වී අක්‍රයකට රුපියල් ලක්ෂයකට වඩා වියදම් වෙනවා. ඒ වියදම් වෙන රුපියල් ලක්ෂයට වඩා අඩුවෙන් අස්වැන්නක් ලැබුණ හව අවස්ථාවකම අපිට ඒක විකුණ ගන්න බැරි වීම නිසා ලොකු ප්‍රශ්නකට ඒක මම කියන්නේ තමුන්නාන්සලගේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ වෙනද ප්‍රතිපත්තිය එක්තරා විදිහක සමානුපාත තත්ත්වයකට ගියන්නේ.
ඔබතුමාට තියෙන විනාඩි දෙකක්
පුකාරය. ඒ නිසා ඒ කාරණේදි වෙන දෙයක් තමයි දැන් මට මම පුරෝගතනය කරන්න කැමති ඊළඟ මහකන්නේ අස්වැන්න නෙලපුවාම වී කිලෝ රුපියල් 70ට වාගේ පහළ බහින වෙලාවක කවදාවත් ගොවියට මිලක් ගන්න බෑ. එහෙමනම් ගොවියා ඉවරයි. ඒ නිසා මම අහන්න කැමති විශේෂයෙන් තමුන්නාන්සලා කතා කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී එහෙම ලොකු කතානේ තමුන්නාන්සලා කියන්නේ පෞද්ගලිකාංශයට විරුද්ධයි පෞද්ගලිකාංශයට පවර්ණවට විරුද්ධයි එහෙමනේ කියන්නේ කියන ගමන් යටින් ඒ වැඩේත් කරනවානේ. ඒ කරන ගමන් මං අහන්නේ තමුන්නාන්සලාගේ ඇත්ත ප්‍රතිපත්තිය මොකද්ද මේක කියන්නකෝ අපිට තේරෙන්න. ඒ එහෙම නැත්තම් අටුව කඩලා පුටුව හදනවද නැත්තම් මම දැක්ක පාරිභෝගික අධිකාරී සභාපති ඊයේ පෙරේදාද කොහෙද ගිහිල්ලා මේ කුකුල් ගොවියෝ හැම්මෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ වැඩේ විනාශ කෙරුවට පස්සේ මිනිහා යනවා විනාශ තත්ත්ව බලන්න. එහෙම ලෝකයක් ලෝකේ තියෙනවද? ඉතින් ඒ නිසා මේ වාගේ තත්ත්වයන් නිර්මාණය කරන්නේ නැතුව නිශ්චිත ප්‍රතිපත්තියක් හරහා ඒ රටේ නිෂ්පාදකයටත් ඒ වගේම නිෂ්පාදනයම් අඩුවක් තියෙනවා නම් අඩුව පිටරටකින් ගෙනල්ලා ඒ ප්‍රමාණය කළමනාකරණය ක්‍රමයක් හද ලෝකේ අද කොච්චර දියුණු වෙලා තියෙනවා තාක්ෂණය කොච්චර විදිහට පුරෝගතනය කරන්න පුළුවන්ද කොච්චර දේවල් හොයන්න පුළුවන්ද එහෙම හොයන්න නැතුව මේ විදිහට අයාල යන්න එපා. ඕගොල්ලෝ මේ 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 වෙලාවේ විශේෂයෙන්ම අව දන්නවා මේ තව එක කාරණාවක් මම කියන්නේ මේක අතිරේක විශේෂයෙන් මේ ටයිල් ඉෂුව එකේදී මම දැක්ක ඔබතුමා හම්බෙන්න ඇවිල්ලා ඒයි කියලා තිනවා ලංකාවේ ඕන තරම් ඒවා හදනවා ඒක හන්දා ඒ වගේ මිල මේ පිටින් පිටරටින් ගෙන්නන්න එපා කියලා.
අයිල් දෙන්න ඉන්නේ අපි ටයිල් ගෙන්නන්න ගැටලුවක් නෑ. අපි කිව්වේ සනීප ආරක්ෂක
උපාධිය
තමයි. ටයිල් වලට අදාළ නෑ.
නෑ සනීප ආරක්ෂකගෙන ඔක්කොම අයිති වෙනවා.
නෑ නෑ නෑ.
ඒ අවස්ථාවේ තමුන්නාන්සේ හම්බෙන්න ඇවිල්ලා ඒක න අපිට මේ මුදල් කාරක සභාවට එවලා තියෙනවා. අපි ගිහිල්ලා බලනකොට ඇත්ත වශයෙන් මේකේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ මට්ටමටම තාම නිෂ්පාදනය ඇවිල්ලා නෑ. ඒ නිසා කරේ තමුන්නාන්සේගේ පාවිච්චි කළා ඒගොල්ල තමන්ගේ
නිෂ්පාදනය
ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කෙරුවා. ඉතින් ඒ නිසා ඇති වෙලා තියෙන தત્ත්වය තමයි දෙන්න ඊළඟට ඒවා සමා වෙන්න ඒක යම් කිසි ආකාරයක මේක ටයි අප් කරනවා අනිකුත්
නලින් ප්‍රාණ ගරු එමත්තුමා
ගරු මන්ත්‍රීතුමාට මම පොඩි උත්තරයක් දෙන්න ඕන විශේෂයෙන්ම එතුමා සඳහන් කරුවා විශේෂයෙන්ම බිත්තර මිසත් සහල් මිලත් සම්බන්ධව විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මේ රටේ පොහොර ප්‍රශ්නයත් එක්ක මේ රටේ හාල් නිෂ්පාදනය වී නිෂ්පාදනය ඉතාමත් පල්ලහැට වැටුණා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට ලංකාවේ හාල් මිල රුපියල් 250 275ට යද්දී පුරවකතරේ කිරුවා හාල් කිලෝ රුපියල් 450ට යයි කියලා. ඒ අනුව තමයි කැබිනට් මණ්ඩලයේ හාල් ආනයනය කරන්න කටයුතු කරේ. එනිසා එදා තියෙන තත්ත්වෙදී රටේ ජනතාව ඉල්ලන්නේ පුළුවන් තරම් කණ්ඩාඩුවට බඩු ටිකක් ගෙනලා දෙන්න කියන එක තමයි කියන්නේ. මම හිතන්නේ ඒක ටික කාලයක් ඇදී අමතක වෙනවා. දැන් ඇවිල්ලා තියෙන අමතක වෙන කාලේට ඒ කාලේ බිත්තරේ රුපියල් 60ට 78ට ඇද්දි කියන්නේ බුදියන් ඉන්නවද පාරිභෝගික අධිකාරිය මේක පල්ලහැට ගේන්න කියලා. දැන් එහෙම ආවට පස්සේ දැන් හිතන්නේ දැන් කාලේ හරි ඒ නිසා දැන් ගහන්න උන දැන් පාරිභෝගික අධිකාරියට ගහන්න උන කාලේ හොඳයි කියන වෙලාවක් එනවා. දැන් ඒ තත්ත්වයට ආවනම් අපි හිතන්නේ දැන් තත්ත්වය හොඳ වෙනවා. ඒ නිසා මම ඒ ගැන කියන්නේ. ඒ වගේම ඔබතුමා සභාපතිවරයා ගියයි කියලා
කිව්වා.
ඔබතුමා මම හිතන්නේ හේතුමත් නීතිඥයෙක් ඔබතුමත් නීතිඥයෙක්. මම හිතන්නේ මේ නීතිඥයෝ ප්‍රශ්න බලන විදිය වෙනස්ද දන්නේ නැහැ. මම හිතන්නේ එතුමා වැරදියට ගියා නම් ඒ නිසා එතුමාගේ
සාහනන
එක හොඳයි. ඒ වගේම මම කියන්නේ බිත්තර මිල දැන් බිත්තර සංගමේ සභාපතිතුමා මාත් එක්ක සාකච්ඡා කරා. එතුමා කියන්නේ 50ටත් වැඩි වෙන්න ඕනේ නැහැ. දැන් මේක ඊටත් වැඩි අඩුවට දෙන්න පුළුවන් කියලා දැන් අද මාත් එක්ක ප්‍රකාශ කෙරුවා.
මොයි සති ඊළඟට ගරු කාදමස්ථාන නමත්තුමා. ඔව් ඔව් මන්තුමා.
මම කියන්නේ එකම දෙයයි. කරුණාකරලා නිෂ්පාදකයා වට්ටවලා මිලක් තීන්දුව කරන්න එපා. මම එච්චරයි කියන්නේ. මම කතා කරන්නේ අනීතිඥයද මම දන්නේ කවුද කියලා. ඒ වගේම මම කියන්නේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ වෙනද ප්‍රතිපත්තිය සමාන වෙන්න රටේ නිෂ්පාදක විනාශ කරලා තමුන්නාන්සේ හදන්නේ යන පාරිභෝගික මිල මොකද්ද? ඒක මිලක්ද?
හරි බොහොම ස්තුතියි මීළඟට
නිෂ්පාදකය විනාශ කරුවයි කියන එක ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද කොච්චර නිෂ්පාදක ප්‍රමාණයක් නැතිවද කියලා වරන් හදලා පැහැදිලි කරන්න එතකොට අපිට ඒකට උත්තර දෙන්න
නැතුව
නිකන් කිව්වට බෑ
හරි මීළඟ කාදර් මස්ථානමත්තුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා
බිස්මිල්ලාහි රහමානි රහීම් එමද வர்த்தக வாணிபம் மற்றும் உணவு பாதுகாப்பு அமைச்சு அதேபோல் கைத்தொழில் மற்றும் பெருந்தோட்டக்கள் அமைச்சுக்குரிய இந்த விவாதத்தில் நேரமதிக்கு தந்தமைக்கு நன்றிகளை தெரிவித்துக் கொண்டு சபைக்கு தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே இன்று நாடு எதிர்நோக்கி கொண்டிருக்கின்ற பொருளாதார நெருக்கடியை குறிப்பாக உற்பத்தியாளர்களையும் நுகர்வோரையும் பாதுகாக்கும் பாரிய பொறுப்பு வர்த்தக வாணிபம் மற்றும் உணவு பாதுகாப்பு அமைச்சுக்கு வழங்கப்பட்டுள்ளது என்பது நாங்கள் கவனமாக அதை எவ்வாறு கையாண்டு இந்த நாட்டிலேய நிலைமைகளை நாங்கள் மக்களை பாதுகாக்க வேண்டிய பாரிய பொறுப்பு எமது அமைச்சுக்கு வழங்கப்பட்டிருக்கின்றது. குறிப்பாக தேசிய பணியை எமது அமைச்சர் நளின் பெர்னாண்டோ அவர்கள் தலைமையிலான ஒரு குழு பொறுப்பேற்று அதோடு இராஜாங்க அமைச்சர் மற்றும் அமைச்சின் செயலாளர்கள் செயலாளர் மற்றும் ஏனைய அடிஷனல் செக்ரட்டரிமார் எல்லாம் சேர்ந்து ஒரு அர்ப்பணிப்புடன் இந்த செயல்பாட்டை மக்களுக்காக செய்து கொண்டிருக்கின்றார்கள். குறிப்பாக கூறுவதென்றால் 75% மக்கள் கிராமிய பொருளாதாரத்தில் தங்கி வாழ்கின்றனர். அதேபோல 25% நகர பிரதேச மக்களுக்கான உணவு விநியோகத்தில் கிராமிய பொருளாதாரம் பிரதான பங்கை வகிக்கின்றது. இருப்பினும் கிராமிய விவசாயம் மற்றும் சிறு கைத்தொழில் துறையில் ஈடுபட்டுள்ள குடும்ப உறுப்பினர்களின் வருமானம் குறைவடைந்துள்ளதால் நாம் அவதானிப்போடு செயல்பட வேண்டிய ஒரு காலகட்டம் நமக்கு இருக்கின்றது. உணவுப் பொருட்களின் விலை அதிகரித்துள்ளது. அரசாங்கம் உணவுப் பொருள் இறக்குமதிக்கு பல மில்லியன் ரூபாய்களை செலவிட்டு வருகிறது. இருப்பினும் 2022 ஜூன் மாதத்துடன் ஒப்பிடும்போது 2022 ஜூன் மாதத்தில் நுகர்வோர் பண்டங்களின் இறக்குமதி 53.8% குறைந்துள்ளதுடன் இது உணவு பண்ட இறக்குமதியில் 48% உணவுப் பொருள் இறக்குமதிக்கான கூடிய அந்நிய செலவாணி வேண்டப்படுவதுடன் இறக்குமதி அளவும் மட்டுப்படுத்தப்பட்டுள்ள இந்த சந்தர்ப்பம் கிராமிய பொருளாதார மேம்பாட்டுக்கான ஒரு சிறந்த வாய்ப்பாக நான் கருதுகிறேன். அந்த அடிப்படையில் விவசாயிகளை பாதுகாத்து அவர்களது உற்பத்திகளுக்கு நியாயமான விலையை பெற்றுக் கொடுக்கும் பரந்த நோக்கில் உருவாக்கப்பட்டுள்ள பொருளாதார மத்திய நிலையங்களின் நோக்கம் பிழைத்த வகையில் இடைத்தரகர்களை போஷிக்கும் ஒரு இடமாக அது மாறியுள்ளது. அவ்வாறான பல குற்றச்சாட்டுகளை நாங்கள் தொடர்ச்சியாக கேட்ட வண்ணம் இருக்கின்றோம். இது சீர் செய்யப்பட வேண்டிய அதற்கான முயற்சிகள் தற்பொழுது நாங்கள் மேற்கொண்டிருக்கின்றோம். குறிப்பாக நாங்கள் கூறுவதென்றால் கிராமிய உற்பத்திகளை மேம்படுத்தி பொருளாதார மத்திய நிலையங்களின் ஊடாக சிறந்த உணவுப் பொருட்களை மக்களுக்கு நியாயமான விலையில் வழங்குவதற்காக வலைப்பின்னல் ஒன்றை உருவாக்குகின்ற முயற்சிகளினை மேற்கொண்டு கொண்டிருக்கின்றோம். இதன் மூலம் இடைத்தரகர்களின் ஈடுபாடின்றி வியாபார நடவடிக்கைகளை மேற்கொள்வதற்கான வலைப்பின்னலூடான குறித்த திட்டத்தால் எமது விவசாயிகள் பாரிய நன்மைகள் எதிர்காலங்களில் அடைவார்கள். அதேபோல ஐஎல்ஓ தேசிய வியாபாரம் மற்றும் தொழில் முனைவோர் சங்கம் இலங்கை விவசாய உற்பத்தியாளர்கள் மன்றம் இஸ்பியா டைம் குளோபல் பிரைவேட் லிமிடெட் போன்ற இன்னும் பல நிறுவனங்களுடன் நாங்கள் கதைத்து அவர்களுடைய உதவிகளை பெற்று அவர்களும் எமது அமைச்சுக்கூடாக இணைந்து பொருளாதார மேம்பாட்டு செய்வதற்காக அவர்கள் முன்வந்திருக்கின்றார்கள். அவர்களையும் நாங்கள் இணைத்துக் கொண்டு இந்த இவ்வாறான செயல்பாடுகளை செய்ய இருக்கின்றோம். அதேபோல கௌரவ ஜனாதிபதி அவர்களின் பிரதான நோக்கமாக காணப்படுகின்ற உணவு பாதுகாப்பும் உற்பத்தி மேம்பாடு எனும் இலக்கை அடைவதற்கு நாம் பல்வேறு செயல்பாடுகளை திட்டமிட்டு அதை எவ்வாறு நடைமுறைப்படுத்த வேண்டும் என்கிற நிலைமைக்கு இப்பொழுது நாங்கள் வந்திருக்கின்றோம். உள்ளூர் உற்பத்தியை கிராம மட்டத்திலிருந்து அதிகரிப்பதற்கு நாம் முயற்சி செய்கின்றோம். இதற்காக உள்நாட்டு வெளிநாட்டு முதலீட்டாளர்களை நாம் அணுகுகின்றோம். சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, பொருளாதார மத்திய நிலையங்களை மேலும் வலுப்படுத்தி அடிப்படை உணவுப் பொருட்களை வழங்க நடவடிக்கை எடுப்பதற்காக குறிப்பாக எமது பொருளாதார மத்திய நிலையங்களுக்கு குளிரூட்டக்கூடிய வசதிகளை நாங்கள் ஏற்படுத்தி கொடுப்பதற்குரிய முயற்சிகளை செய்கின்றோம். அதற்கு உண்மையிலே இந்த வரவு செலவுத்துறை வரவு இந்த பட்ஜெட்டோடு நிதிகள் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இருந்தாலும் அதை காணாவிட்டாலும் அதரே எதிர்காலங்கள் அதனுடைய தேவைகளை நாங்கள் உணர்த்தி அதற்குரிய நிதிகளை எடுத்து செய்வதற்குரிய முயற்சிகளை இருக்கணும். அதே போல குறிப்பாக தூர இடங்களிலிருந்து வர்ற அந்த மரக்கறிகளையும் அதே மாதிரி பல வகைகளை நாங்கள் புகையிரதத்தில் வந்து குளிரூட்டப்பட்ட பெட்டிகளை போட்டு புகையிரதம் மூலம் டிரான்ஸ்போர்ட் பண்ணுவதற்குரிய ஏற்பாடுகளை நாங்கள் பேசிக் கொண்டிருக்கணும். அதையும் எவ்வாறு ஏனைய நாடுகளில் போல எவ்வாறு அந்த அதை நாங்கள் செயல்படுத்துவது என்ற அடிப்படையான கலந்துரையாடல்களும் தொடர்ச்சியாக நடைபெற்றிருக்கு. எனக்கு விரைவாக எதிர்காலங்கள் அவ்வாறான ஒரு நிலைகளை நாங்கள் ஏற்படுத்த இருக்கின்றோம். அதே போல குறிப்பாக நாங்கள் சொல்வதென்றால் எமது கடந்த காலங்களில் பொருளாதார மத்திய நிலையங்கள் ஒவ்வொரு மாவட்டங்களிலையும் ஆரம்பிப்பதற்குரிய நடவடிக்கை எடுக்கப்பட்டு கட்டிட வேலைகள் ஏனைய வேலைகள் நிறைவடைந்தும் அது இன்னும் சில இடங்களில் ஆரம்பிக்கப்படாமல் இருக்கின்றது. அது சம்பந்தமாக அண்மையில் நாங்கள் வடகிழக்கில் தான் இது கூடுதலாகவும் இவ்வாறான நிலைமை காணப்படுகின்றது. இதால் எமது அங்குள்ள விவசாய மக்களும் அங்குள்ள மக்கள் பாரிய ஒரு பயன்படுத்த இயலாமல் அவர்களுக்கு அவர்களுடைய அந்த உற்பத்தி பொருட்களுக்கு உரிய விலைகளிலிருந்து சகலதும் சரியாக கிடைப்பதில்லை என்ற ஒரு பிரச்சனை வந்திருக்கு. அது சம்பந்தமாக நாங்கள் அண்மையில் அந்த பதவிக்கு விஜயம் செய்து அதற்குரிய விரைவாக துறப்பதற்குரிய நாங்கள் நடவடிக்கைகளையும் எடுத்திருக்கணும். அந்த அடிப்படை நாக்கின் எதிர்காலத்தில் அவ்வாறான அந்த அடிப்படைகளில் மட்டக்களப்பு அதே போல யாழ்ப்பாணம் கிளிநொச்சி வவுனியா போன்ற பகுதிகளில் பொருளாதார மத்திய நிலையங்களுக்கு கூட இவ்வாறான எமது விவசாயிகளும் உற்பத்தியாளர்களும் பாரிய நன்மைகளை அடைவார்கள் என்ற அடிப்படையிலும் அதே போல அந்த இடங்களிலும் என்ன பிரச்சனைகள் ஏன் இதை நாங்கள் அங்கு இந்த பொருளாதார மத்திய நிலையங்கள் உருவாக்கப்பட்டு திறப்பதில் ஏன் எங்களுக்கு காலதாமதம் என்பதை நாங்கள் பார்த்த இடங்களில் ஒரு அங்கு சரியான நாக்கின ஒரு தொடர்பாடல் இல்லாமலும் அது உரிய இடங்களில் அது அமைக்கப்படாததும் அந்த எந்த தேவைகளுக்காக எந்த அடிப்படைகளில் அது தீர்மானிக்கப்பட்டு அமைக்கப்பட்டுங்கிற ஒரு பிரச்சனைகள் மக்கள் அந்த அங்குள்ள உற்பத்தியாளர் மக்கள் இருந்தாலும் அதையும் நாங்கள் எதிர்காலத்தில் பார்க்க இருக்கின்றோம். அதே போல மத்திய கிழக்கு ஐரோப்பிய நாடுகளுக்கு விவசாய உற்பத்தி பொருட்களை ஏற்றுமதி செய்வது தொடர்பான விசேட வேலை திட்டங்களை நாங்கள் செய்து கொண்டிருக்கிறோம் என்று இங்கு கூறிக்கொள்றதோட குறிப்பாக இந்த பொருளாதார மத்திய நிலையங்களுக்கு கூட நாக்கின பாரிய வேலை திட்டங்களை இங்கு ஒவ்வொரு எமது பகுதியிலும் சரி ஏனைய பகுதிகளிலும் இந்த தோட்ட செய்கையாளருக்கும் சரி விவசாயிகளுக்கும் சரி சரியான விலை கிடைப்பதில்லைங்கிறத நாங்கள் இன்னும் எதிர்காலங்களில் நாங்கள் நீக்கலாம். ஆனால் இன்றைய காலம் நாங்கள் பொதுவாக இங்கு பார்க்க வேண்டும் இன்றைய காலகட்டத்தில் வந்து நாட்டுக்கு தேவையான மக்களுக்கு தேவையான அனைத்து உணவுகளையும் நாங்கள் எமது நாட்டிலேயே உற்பத்தி செய்யக்கூடிய அதே மாதிரி அதுகளை தயாரிக்கக்கூடிய ஒரு நிலைமைகள் நாங்கள் எமது நாட்டில் காணப்படுது. இருந்தாலும் அது கடந்த காலங்களில் உரிய முறையில் அது செயல்படுத்தப்படாததுனால ஏற்பட்ட பிரச்சனை தான் இந்த டொலர் பிரச்சனைகள். ஏனென்றால் சகல பொருட்களையும் இறக்குமதியை நாங்கள் எதிர்பார்த்திருக்கின்றோம். எமது நாட்டில் சகலதுமே விவசாயத்திலிருந்து தோட்டப்பயிற்சிகளிலிருந்து சகலதுமே எமது நாட்டில் இருக்கின்றது. அது எல்லாத்தையும் நாங்கள் இறக்குமதி என்றாலே உண்டு எரிபொருளா இருக்கலாம், இல்லாட்டி கேஸா இருக்கலாம், எமது நாட்டில் இல்லாததை தான் நாங்கள் இறக்குமதிக்கு போக வேணும். கடந்த காலங்கள் அவ்வாறு நிலைகள் இல்லை. அந்த நிலைகளை மாற்றி அமைப்பதற்குரிய சகல முயற்சிகளையும் எமது கௌரவ அமைச்சர் நலின் பெர்னாண்டோ அவர்களும் அதே போல அதற்குரிய இராஜாங்க அமைச்சரும் நானும் சேர்ந்து அதே போல அதிகாரிகளும் சேர்ந்து உண்மையிலே இது சம்பந்தமாக ஒரு நடவடிக்கைகளை எடுப்பதற்குரிய ஒரு சூழல்களை உருவாக்கி நாங்கள் நடவடிக்கை எடுத்துக்கொண்டிருக்கிறோம். அந்த அடிப்படையில் நான் நினைக்கின்றேன் எதிர்காலங்களில் நாங்கள் உரிய உற்பத்திகள் மூலம் அந்த 25% நகரப்பகுதி மக்களுக்குரிய தேவைகளையும் நாங்கள் பூர்த்தி செய்ய இயலும் என்றால் கட்டாயம் எதிர்காலங்களில் நாங்கள் எமக்கு இந்த இறக்குமதி செய்வதற்குரிய இந்த டொலர் பிரச்சனைகளுக்கு ஏற்படாது. அதே போல கட்டுப்பாடற்ற விலை விதிப்பை நான் கட்டாயம் சீர் செய்ய வேண்டும். அது சம்பந்தமாக கௌரவ அமைச்சர்களும் கூறியிருந்தார்கள். பிரதேச மட்டங்களில் ஒரு குழு போடப்பட்டு அந்த குழுக்களில் அதற்குரிய முடிவுகள் எடுக்கப்படப்பட்டு அந்த அடிப்படையில் விலை நிர்ணயங்களை எதிர்காலங்களில் நாங்கள் தீர்மானிக்கையில் இந்த பிரச்சனைகளுக்கு முடிவெடுக்கலாம். என இந்த நான் நினைக்கிறேன் இந்த நாட்டிட இந்த நிலைமைகளை வைத்து சிலர் வந்து மங்கொல் அடிக்கிற அளவுக்குரிய நடவடிக்கைகளை மேற்கொண்டிருக்கின்றார்கள். அதை நாங்கள் எதிர்காலங்களில் அந்த சம்பந்தப்பட்ட அந்த துறையை சார்ந்த கடந்த காலங்களில் நான் சொல்வதென்றால் எந்த விலை கட்டுப்பாடுகளும் இல்லாமல் தான் எல்லா பகுதிகளிலும் விலை கட்டுப்படுத்த வேண்டிய அந்த பிரிவோட செயல்பாடுகள் என்ன நடந்துச்சுன்னு ஒரு கேள்விக்குறி. நான் எதிர்காலங்கள் அதை சரியாக செயல்படுத்துகிற விதமான சில திட்டங்கள் உண்மையிலேயே செயல்படுத்தப்பட்டு வருகின்றது என்றால் சாமான இல்லாதால் அவர்களுக்கு அந்த நடவடிக்கைகள் எடுக்க இயலாத ஒரு காலகட்டம் இருந்துச்சு. அந்த அடிப்படைகளும் தான் அவர்களுடைய செயல்பாடுகளை உண்மையிலேயே அந்த செயல்படுத்த முடியாத ஒரு நிலைமைகளும் காணப்பட்டுச்சு. அதே போல இங்கு குறிப்பாக இன்றும் சொல்ல வேண்டும், நான் அண்மையில் இப்ப ஒரு குறிப்பாக ஒரு ஊடகங்கள் ஊடாக அறிய வருது, யாழ்ப்பாணத்தைச் சேர்ந்த இந்த போத வஸ்து பாவனையில் உள்ள ஒரு 9ஆம் தரத்தில் கல்வி கற்கிற ஒரு மாணவன் இந்த உயிரிழந்திருக்கின்றார். இந்த போத வஸ்துகளை ஏனென்றால் இங்கு நான் இந்த சந்தர்ப்பத்தில் இன்று பார்த்ததால் இதை நான் கூறுகின்றேன். அதனுடைய பாடசாலை விவரங்கள் எல்லாம் சகலதும் போடப்பட்டிருக்குது. ஆனால் இந்த இடத்துல நாங்கள் பாடசாலை விட இது சம்பந்தமான ஒரு நடவடிக்கைகளை இன்று எல்லா பகுதிகளையும் யாழ்ப்பாணம் அல்ல எல்லா மாவட்டங்களும் பிரச்சனை. அதனால இதை எதிர்காலத்துக்குரிய இதை தடுக்கக்கூடிய சகல பிரிவுகளும் ஒன்று சேர்ந்து இதை தடுக்கலாட்டி எமது நாடு எங்கு செல்கின்றது என்று தெரியல. நாங்கள் இங்க உற்பத்தி உணவு தேவைங்கிறத நாங்கள் ஈடுபட்டு அதை செய்வதற்குரிய முயற்சி எடுக்கின்றோம். இங்கு இவ்வாறான ஒரு அழிவுகள் கடுமையாக்கப்படுகின்றது, அதையும் தடுப்பதற்குரிய ஏற்பாடுகளை நாங்கள் எல்லோரும் ஒன்று சேர்ந்து செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு உண்மையிலே எமது செயல்பாடுகளை உரிய முறையில் செய்வதற்குரிய சகல வழிகாட்டல்களும் சகல ஒத்துழைப்பும் தருகின்ற எமது கௌரவ அமைச்சர் நலின் பெர்னாண்டோ, அதே மாதிரி ராஜாங்க அமைச்சர் கௌரவ் வியாழேந்திரன், அதே மாதிரி எமது செயலாளர்கள், எமது அதே போல எமது அமைச்சுடைய சகல அரசு அதிகாரிகளுக்கும் இந்த இடத்துல நன்றிகளை கூறி நிறைவு
செய்கின்றேன். நன்றி. கர்வ இரான் விக்ரம் வினாடி ஹாத்தக காலியாக
அத அப்படி கதாக்கரானே வெள்ளந்த வாணிஜா ஆஹார சுரக்ஷித அமத்திய அன்ஷ பிலிபாந்தவ மம ஆஹார சுரக்ஷித பாவையகன யமக்கியானே ஆஹார சுரக்ஷித பாவைய வெனுவட்ட ரஜிய விசாய் விசித்து நேதி ஆஹார அனாரக்ஷித பாவையகட்ட ரட்ட எது தமல தேன்னே சிஹினலோகவல பாக்கரலா பட்டகின்ற நிவாகன்ன பெஹ ஜனதாவ ரஜ்ய பிரதிக்ஷேபகரல தேன்னே பரவெச்ச பொட்டு வலட்ட ஜனதாவுக்கு படவீன நிவாகன்னட வெட பிளிவில கிந்திரிப்பாத் கரல நெஹ ஜனதாவ மரண மஞ்சகே தியாகன மே நீரோலா வீணா வாதனே கர கர இன்னே மேகனாங் ஹரியானே நெஹ தென் மங்க கியான ஹேத்துவ முகக்த இக மம கியான ஹேத்துவ அவில்ல 1996 லோக ஆஹார சமுல்வேதி அர்த்த தக்கி மக்திபுனா ஆஹார ஆரக்ஷித பாவே கன ஆஹார சுரக்ஷித பாவே பவத்தின்னே சியலம மினிசுண்ட சேம விட்டம பிரமாணவாத் ஆரக்ஷிக சா போஷதாயக ஆஹார சந்தா பௌத்திக ஆர்த்திக பிரவேசியாக் எத்தி விட்டய நெவத்து கேனோ சியலம மினிசுண்ட சேம விட்டம ප්‍රමාණවත් ආරක්ෂක සහ පෝෂ්‍යදායක ආහාර සඳහා භෞතික ආර්ථික ප්‍රවේශයක් ඇති විටය. එමෙන්ම ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සහ ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ආහාර මනාපයක් සපුරාලීමයි කියලා තමයි එතනින් සඳහන් කරලා තියෙන්නේ. ඒක අපිට ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා මොකක්ද කියලා. එතකොට World Food Program එකෙන් ලෝකයේ ආහාර වැඩසටහන අනුව හරිද මේ ඒ අය කියනවා මෙහි ජනතාව වඩා තිදවන්නේ ආහන අරක් අනාරක්ෂිත භාවයයි කියලා ලංකාවේ ජනතාව ගැන මේ සඳහන් කරන්නේ. 2020 මැද සිට ශ්‍රී ලංකාවේ නිවාස පහකින් දෙකකට ප්‍රමාණවත් ආහාරයක් අනුභව කරන්න බැහැ කියලා ඔවුන් සඳහන් කරනවා. මිලියන 6.3ක ජනතාවක් ශ්‍රී ලංකාවේ ජනගහනයට 30කට වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිත භාවයකින් පෙළෙනවා කියලා සඳහන් කරනවා. මෙයින් මිලියන 5.3ක් පමණ ජනතාව ආහාර වේලේ අඩු කිරීම හෝ ආහාර ගැනීම මග හරිමින් සිටනවා කියලා කියන්නේ. ඒක විශාල ප්‍රමාණයක්. මිලියන 5.3ක් අද ආහාර වේල එක්ක මග හරිනවා එක්ක ඒකේ පෝෂ්‍යදායක ආහාර නැහැ කියලා කියනවා. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න රජයට වැඩ පිළිවෙලක් නැහැ. අපි ජාත්‍යන්තරයේ අපිට මානුෂීය ආධාර අවශ්‍ය වෙනවා. දැනට අපිට චීනෙන් දීවරණ හා ගොවියන් සඳහා ඩීසල් නැවක් කියලා තිබුණා. ඊට පෙර අපිට චීනෙන් සහල් දුන්නා. ඒක අපි කෘතවේදීභාවය පළ කරන්නට ඕනේ. ඉන්දියාවෙන් ආහාර මළු හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර හා බෙහෙත් ද්‍රව්‍ය ලබා දුන්නා. ඒ වගේම ලෝක බැංකුවේ ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 75ක් අපිට ලබා දුන්නා. බහුපාර්ශවීය සංවිධාන ඔවුන්ගේ වෙන වෙන යෝජනා ක්‍රමවල තියෙන මුදල් හරවලා තිනවා. සමාජ ආරක්ෂණ සුබසාධන වැඩපිළිවෙල වලට හරවලා තිනවා. ඒක මේ වෙලාවේ අත්‍යවශ්‍ය කරුණක් වෙලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයෙන් මේ ලබා දෙන්නේ ආණ්ඩුවකට නෙමෙයි. ජාත්‍යන්තරයෙන් මේක ලබා දෙන්නේ මේ රටේ ජනතාවට කියන එක අපි මතක් කරන්නට ඕනේ. මොකද දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයක් නැති ආණ්ඩුවකටම මේ වගේ ආධාර ලබා ගන්න අපහසුයි. ඒක ලබා ගන්න අපහසුයි. අපි දන්නවා 2015-19 ආණ්ඩුව පළාත් සභාවේ මැතිවරණ තිබ්බේ නැහැ. දැන් මේ සෙට් එක හදන්නේ නගර සභා මැතිවරණයි ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයි නොතියන්න. බලන්න උග්‍රවයි. ඒක ආණ්ඩුවක් වරදක් කළා. දැන් අලුත් මේ ආණ්ඩුව ඇවිල්ලා තවත් වරදක් කරන වැඩපිළිවෙලකට යනවා වගේ අපිට පේන්නේ. ඒකෙන් මම පිළිගන්න ඕනේ අපි කරපු වරද කියලා. ඉතින් ඔබතුමාලා වැරදි කරන්න එපා කියලා කියන්නේ. තියන්න කලට වෙලාවට දිනයට ඉලෙක්ෂන් තියන්න මේ වැරදි වලට යන්න එපා. 2015 මේකලේ වරදක් පළාත් සභාව තියන්න තිබුණේ. ඒ නිසා මේක මායෙත් මාරු කරන්න යන්න එපා. රට අස්ථාවර වෙන වැඩපිළිවෙලකට යන්නේ. ඒ නිසා මම කියනවා මේක අපි තිබිය යුතුයි කියලා. අපි එතකොට දේශපාලන ස්ථාවරභාවයක් නැතුව රට ඉස්සරහට ගන්නට බෑ. ඒ නිසා ස්ථාවරභාවය ඇති කරන්නට ඕනේ. අපි මොනවද කරන්නේ? හුඟක් වෙලාවට වැරදි මිනිස්සුන්ගේ උපදේශ අහනවා. එහෙම නෙවෙයි ඔය රසායනික පොහොර තහනම් කරලා දැම්මේ. අපි ඉන්නවා මේ රටේ ඉන්නවා ඔය ඉන්නවා මට එක්කෙනෙක් මතක් වෙනවා අර ප්‍රොෆෙසර් මොහාන් මුණසිංහම මතක් වෙනවා. හරිද? එතුමා ෆිසිස් කෙනෙක්, ඉංජිනේරු කෙනෙක්, ඉකොනොමිස් කෙනෙක්. එතුමා වැඩ කළේ ජාත්‍යන්තරව වැඩ කළා, බලශක්ති ගැන, එතකොට ජල සම්පත් ගැන වැඩ කළා, පරිසර විපර්යාස ගැන වැඩ කළා. එතුමා ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ICC ඉන්ටර්ගවර්න්මෙන්ටල් පැනල් එකේ උපසභාපති 2007 නොබෙල් සම්මානය ලැබුණා. මේ ලාංකිකයෙක් හිටපු තැන සුදුසු මිනිස්සුන්ගෙන් අපි දැනුවත් මිනිස්සුන්ගෙන් ගන්නේ නැතුව අපි ඒ අයගේ අදහස් ගන්නේ නැතුව කොහොමද මේ රට අපි හදන්නට යන්නේ? මේ අපිට බේරෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. නමුත් අපි එතනට ගිහිල්ලා නැහැ. දැන් 20-22 ඔක්තෝබර් ඉඳලා 20-23 පෙබ්‍රවාරි වෙනකොට අපේ මේ මහකන්නේ දැනට තියෙන විස්තර අනුව අපිට පේනවා අස්වැන්න අඩු වෙන්න පුළුවන් කියලා. සමහරට 50%කින් අස්වැන්න අඩු වෙන්න පුළුවන් කියලා. එතකොට ආහාර සුරක්ෂිත තත්ත්වය තවදුරටත් පිරී යන එක තමයි අපිට පේන්නේ. ඒ නිසා මේක ලොකු විශාල ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. උද්දමනය ගිහිල්ලා තිනවා 80%කට විතර ගිහිල්ලා තිනවා ආහාර උද්දමනය 100% කිට්ටු වෙලා තිබුණේ. ඒ වගේ උද්දමනයත් ඉහළට ගිහිල්ලා තියෙන්නේ. එතකොට 2015-19 ඒ ආණ්ඩුව ගර්භණීය මව්වරුන්ට මාස 10කට පෝෂණ මල්ලක් දුන්නා. 20,000කටද කොහෙද පෝෂණ මල්ලක් දුන්නා. ඒක ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුවක නතර කළා. පෝෂණ මල්ල ඒක අහක් කරලා දැම්මා. ඊට පස්සේ මම දැක්කා මේ ඊයේ පෙරේදා දුන්නේ මේ බජට් එකේ අයවැයේ හරිද මේකේ තියෙනවා ඇමුණුමක් තියෙනවා 5 කියලා. ඇමුණුමක් තියෙනවා. මේ 5 කියන ඇමුණුමේ තියෙනවා සමෘද්ධි වලට කොච්චර දෙන්න යනවද කියලා කියනවා අඩුම ගාණ ඊළඟ මාස 4ට අඩුම ගාණ රුපියල් 3000ක් දෙන්න යනවා කියලා එක පවුලකට. එතකොට වැඩි මහල් ලහයට දෙනවා කියලා. අවුරුදු 70ට වැඩි නම් ඒක රුපියල් 2000 රුපියල් 3000ක් දෙන්න යනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා අවුරුදු 100ට වැඩි නම් හරිද 5000ක් දුන්නා දැන් දෙන්න යනවලු තව 2500ක්. මම කියනවා කරුණා කරලා ඉතර අවුරුදු 100ට වැඩි ආයේ මේ රටේ නැහැ. කරුණා කරලා මොකද්ද මේ කරන්නේ? මේක 2500ක් දෙන්නේ අනේ දෙන්න වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ කොහොමත් මේ මිනිස්සු. මං හිතන්නේ මේ මේ මේක බලන්න කියලා මම කියන්නේ මේ අමුණුම බලන්න කියලා කියන්නේ. හරිද මේ වැඩි මුදල් යන දේවල් නෙමෙයි. මම මොනවද මෙතන මේ කරලා තියෙන්නේ කියන එක අහන්නේ. එතකොට ඉන්නවා ආබාධිත අය ඉන්නවා. ඒ ආබාධිත අයට 2500ක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ වකුගඩු රෝග තියෙන අය ඉන්නවා. ඒ ආයත 5000ක් දුන්නා දැන් 2000 තව 2500
ඔබතුමා කාලය අවසන්
එක මාස කර. එතකොට එක ගිහිල්ලා වකුගඩු රෝගියක් තිනව නම් එකපාරක් ගිහිල්ලා ලේ සුද්ධ කරන්නට ගියොත් රුපියල් කීයක් යනවද දෙයියනේ? 4000 5000කටවත් කරගන්න බැහැ. දැන් මම ගිහිල්ලා මාලිගාවත්තේ වකුගඩු රෝහලට ගියා. ගිහිල්ලා මම පරිත්‍යාග කළා. මට පුදුමයි එතන ඉන්න වෛද්‍යවරුන්ගේ කැපවීම. එතන අධ්‍යක්ෂක හිටියේ චාල්ස් නුගෝවල කියන වෛද්‍යවරයා හිටියා. ඒ අය ඇඬුවා. කඳුළු විතරයි මම දැක්කේ නැත්තේ. ඒ අයගේ කැපවීම දිහා බලපුවාම නමුත් එයාට මුදල් නැහැ. කරගන්න මුදල් නැහැ. ඒ අය කියන සමහර අයට තුන් වතාවක් කරන්න ඕනේ කියලා, ඩයලිසිස් එක කරන්න ඕනේ කියලා දෙවතාවක් කරලා ගෙදර එවන්නේ. ඒ අය දන්නවා ඒ අයගේ ජීවිතයේ සති අහිමි වෙන්න පුළුවන් කියලා. ඒ වගේ කැපවීමකින් අපේ වෛද්‍යවරු වැඩ කරනවා. නමුත් අපි ඒ අයට වුණත්
අවසන් කරන්න
මේ අවශ්‍ය මුදල දීලා නැහැ. ඉතින් මට මේ කාලය නොදෙන්න නිසා, මගේ කතාව දිගට කරන්න බැරි නිසා මම එහෙනම් ප්‍රශ්න දෙක තුනක් අහලා අවසන් කරන්නම්. මුලසුනේ සිටින මන්ත්‍රීතුමනි, මොකක්ද රජයේ වැඩපිළිවෙල? රජයේ මිනිස්සු ජීවත් වීමට දෙන සහතිකය මොකක්ද? හොරකම තියෙනවා. දැන් හැම තැනම මිනිසුන් සල්ලි අත නැති නිසා සුප්‍රී වෙළඳ සල් සුපර් මාකට් වලට ගිහලා හැමදාම අපිට අහන්න ලැබෙනවා මොනවද හොරගම් කරන්නේ? කිරි පැකට් එකක් හොරගම් කරන්නේ වෙන මොනවත් නෙමෙයි. ඒ තත්වයට මිනිස්සු වැටලා තියෙන්නේ. ඒ නිසා කන්න නැත්තම් ආණ්ඩුවක් අපිට මොකටද? කරුණා කරලා මේක සලකලා බලලා ආහාර සුරක්ෂිතභාවයට මුල්තර දෙන්න කියලා මම රජෙන් ඉල්ලා සිටිනවා. මට ලබා දුන්න කාලය ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ගර්මන්තුමා. මීළඟට ගරු වේලු කුමාර් මන්තුම ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම ගරු මයන්ත දිසානායක මන්තුම මූලාසනයට පැමිණෙන්න.
ගරු සභාපතිතුමනි, වෙලාව මේ දැන් ඉඳලා කැල්කුලේට් කරන්න. අද දිනේ අමාත්‍යාංශ කීපයක වැශේෂ පිළිබඳ අදහස් දක්වනකොට මම හිතනවා ප්ලාන්ටේෂන් මිනිස්ට්‍රිය සම්බන්ධව කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට. විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත ශාස්ත්‍රය ගැන අපි කතා කරනකොට අපි දන්නවා දිගින් දිගටම මේ වැවිලි කර්මාන්තය තුළ වැවිලි කර්මාන්තය අඩපණ වීගෙන යෑම දිගින් දිගටම සිදුවේගෙන යන දෙයක්. එතෙන්දි මූලිකවම අපි සඳහන් කරන්න ඕනේ වැවිලි කර්මාන්තය පිළිබඳව අපේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි මේ වැවිලි කර්මාන්තය තුළ ගත්තාම විශේෂයෙන්ම තේ කර්මාන්තය අපිට අපනයනෙන් වැඩිම ආදායමක් ලබා දෙන, දැනටත් ලබා දෙන කර්මාන්තයේ බවට තියෙනවා. එතකොට මේ තේ කර්මාන්තය තුළ අපි ගත්තාම මේ ශ්‍රී ලංකා රජය තුළ තවත් පුංචි රාජ්‍යයක් තියෙනවා. මේ පුංචි රාජ්‍යය තමයි මේ මහා පරිමාණ තේවතු වල ඒ කළමනාකරණය කරන ආයතන 25ක් එකතු වෙලා අදාගෙන තියෙන මේ පුංචි රාජ්‍යය. මේ රාජ්‍ය තුළ මේ ශ්‍රී ලංකාවේ තියෙන කිසිම කම්කරු නීතියක්, ඒ වගේම ඊට අදාළ අනිකුත් නීති කිසිම දෙයක් මේ රාජ්‍ය තුළ පිළිගන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි දැන් පරිපාලක සභාව හරහා දවසක වේතනය රුපියල් 1000ක් පත් කරලා තියෙනවා. මේ රුපියල් 1000 කියන්නේ ටයිම් වේජ් එක. ටයිම් වේජ් එක පෑදිලිවම සඳහන් කරලා තියෙනවා ගැසට් එකේ අමතුමා බලන්න පුළුවන් මේක කාලය සඳහා ලබා දෙන කුලිය ටයිම් වේජ් එකක් දාලා තියෙනවා එතකොට මේ කම්පැනි වලට මේ ආයතන වලට පුළුවන් වෙලා තියෙනවා මේක ලබා දෙන්නේ නැතුව කාලයක් තිස්සේ මේක අඩපණ කරමින් මේක ලබා දෙන්නේ නැතුව එතුමාලගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ රජයේ ගේන නීතියවත් පිළිගන්නේ නැති තත්යකට ගිහිල්ලා තියෙනවා එතකොට දැන් මේ 1992 ඇති කරගත්ත මේ ලීස් ඇග්‍රීමන්ට් ආපෝ කාලෙන් කාලයට අප්ග්‍රේඩ් කරලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ක්ලෝසස් ගෙනත් තියෙනවා එච්චරයි කරලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. ප්ලාන්ටේෂන් මිනිස්ටර් කෙනෙක් ඉන්නවා නම් ඒ ප්ලාන්ටේෂන් මිනිස්ටර්ට යම්කිසි ඒ වගකීමක් ගන්න පුළුවන් තැනකට මේ ඇග්‍රීමන්ට්ස් ටික මේ ස්ට්‍රක්චර් එක මාරු විය යුතුයි. දැන් අපි දන්නවා ඔබතුමා අසරණයි. ඔබතුමාට කරන්න දෙයක් නැහැ. මේකේ රුපියල් 1000ක පඩි ගැසට් කරලා තියෙනවා ඒ වුණාට ඒක වයලට් කරලා ඒ එතුමාලාට ඕන විදියට අදා ගන්න පුළුවන් තත්ත්වයකට පත් කරගෙන තියෙනවා ඒ වගේම මේ ප්ලාන්ටේෂන් ඉඩම් පිළිබඳව ප්‍රතිපත්තියක් ගෙන්න ඉඩම් පිළිබඳව ප්‍රතිපත්ති දැන් ලංකාවේ සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ තේ වගා කරන්න පුළුවන් ඉඩම් ඒකේ දැන් අපි දන්නවා ස්මෝල් ටී ඕල්ඩර්ස් කියන එක ඒක ඉතාමත් ක්‍රියාක්‍රමානුකූලව ඉතාමත් හොඳට කටයුතු කරගෙන යනවා ඒ වුණාට දැන් මේ මහා පරිමාණ අපි ගත්තාම රීජනල් ප්ලාන්ටේෂන් කම්පනීස් වෙන්න පුළුවන් JDB SPT එල්කඩුව ප්ලාන්ටේෂන් වෙන්න පුළුවන් මේ ඉඩම් පිළිබඳව කිසිම විදියක ප්‍රතිපත්තියක් නැහැ තේ තියෙන තැන් වල තේ ගස් ටික ගලවනවා රබර් රිටවනවා තේ තියෙන තැන් වල තේ ගස් ටික ගලවනවා අර පැත්තෙන් මේ පාම් ඔයිල් ගස් හිටවනවා තව පැත්තක අපි ගත්තාම ගස් හිටවගෙන යනවා අපි ගත්තාම තව තැනක ගත්තාම මිරිස් වගාවට දෙනවා තව කොටසක් ගත්තාම පාම් මදණ්ඩ දෙනවා එතකොට මේ ප්ලාන්ටේෂන් එක පිළිබඳ තියෙන ප්‍රතිපත්ති ඉඩම් පිළිබඳ තියෙන ප්‍රතිපත්ති මොකද්ද දැන් අන්කල්ටිවේටඩ් ලෑන්ඩ් කියලා අරගෙන ඒකේ මොනවද කරන්නේ ඒක මිරිස් වදණ්ඩ දෙනවා එතකොට රටේ කියනවා ඩොලර් නෑ ඉංගා කරනවා ඩොලර් එකට ඩොලර් රුපියලා දෙන තේගා අයින් කරලා ඉවරලා මිරිස් හිටවනවා ඩොලර් ඩොලර් රුපියලා දෙන තේගා ටික අයින් කරලා ඉවරලා ඒකේ අරක් අදණ්ඩ යනවා එතකොට අරක් අදණ්ඩ ඕන තරම් ෆාම් තියෙනවා දැන් මහනුවර දිස්ත්‍රික්කේ ගත්තාම ආර්ගම ෆාම් එක තියෙනවා අපේ ලෝන් රත්තත්තුමා ඉන්නවා දන්නවා ආර්ගම ෆාම් එක තියෙනවා කරඳගොල්ල ෆාම් එක තියෙනවා මාබියරි තැන්න ෆාම් එක තියෙනවා ඕන තරම් අරක් අදණ්ඩ තියෙනවා ඒ වුණාට ගලබොඩ එස්ටේට් එක දෙනවා මේ හරක් අදණ්ඩ මවුන්ජීන් එස්ටේට් එක දෙනවා හරක් අදණ්ඩ මේක තියෙන්නේ උස් බිමේ තියෙන්නේ මේ අරා තමයි මාවෙලි ගංගාවේ අතුරු ගංගා එන්නේ ඈ මේක දෙනවා මේ ෆාම් වලට දෙනවා එතකොට ඒ ෆාම් වලට දීපු ඒ මවුන්ජීන් එක ගලබඩවත්තේ ෆාම් එකට දීපු ඒ ඉඩම් වලට අය කරගත්ත මුදල කීයද කියන එක අමතුව දන්නවද අමතුවත් එක්ක සාකච්ඡාවකදී මම ඇහුවා ඇග්‍රීමන්ට් එක දෙන්න කියලා ඈ සභාපතිවරයා කියනවා එයාත් දන්නේ නැල්ලු එයා ඇග්‍රීමන්ට් එක බලන්න ඕනලු කීයද දීලා තියෙන්නේ කියලා ඈ හෙක්ටයර් 1000කට ආසන්න ප්‍රමාණයක් දීලා තියෙනවා ඒ වුණාට ඒ ඇග්‍රීමන්ට් එකේ කීයද තක්සේරු කරලා දීලා තියෙන රජයේ තක්සේරු ගාණක් මම අමතුමාගෙන් ප්‍රශ්නයක් අහුවා මේකෙදී ඉතපු අමතුමාගෙන් එතුමා උත්තර දෙනවා රජයේ තක්සේරු ගාණට එකටිය දීලා තියෙනවා තක්සේරු ගාණ කියන්නේ එතකොට ඒකේ තියෙන කිසිම වගන්තියක් කියන්න මේ මේ මේකට මේ ඒ ඒ ඇග්‍රීමන්ට් එකේ ලේස් ඇග්‍රීමන්ට් එක මේකට ඉදිරිපත් කරන්න ගරා අමතුමා මොකද ඒකේ කරලා තියෙන්නේ කියලා එතකොට ඒකේ මේ රටටම ප්‍රධාන වූ මහවැලි ගංගාව යන ඒ ඒ ඒ ඒ ප්‍රදේශයේ තියෙන ඉඩම් ටික තමයි ඔය දීලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ ඉඩම් මේ වතුකරේ ජීවත් වෙන ජනතාව බදාගෙන ඉන්නවා ඒ කට්ටියට දෙන්න කියන එක නෙවෙයි. මේ රට වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන් උපරිමය පාවිච්චි කරන්න පුළුවන් විදිය අපි හිතන්න ඕනේ. ඒ හින්දා මේ තේ වගා කරන ඉඩම් පිළිබඳව යම්කිසි ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න එහෙම ඒ තේගස් ටික අයින් කරගෙන එක පැත්තක දෙනවා නාගස්සන්න වත්තේ මැනගෙන යනවා ඩූරියන් අදණ්ඩ දෙන්න යනවලු අඹ අදණ්ඩ දෙන්න යනවලු මිරිස් අදණ්ඩ දෙන්න යනවලු ඈ ඒ වුණාට රට තුල මේ ඩොලර් නෑ පෙට්‍රෝල් ටික ඩීසල් ටික බේත් ටික ගේන ඩොලර් නෑ ඩොලර් ගේන ගා අයින් කරලා දානවා එතකොට මේකේ ප්‍රතිපත්තිය ඉඳන් මේ කම්පැනි 22 පිළිබඳව රීජනල් ප්ලාන්ටේෂන් පිළිබඳව ප්‍රතිපත්තියක් අරගෙන ඒ ලීස් ඇග්‍රීමන්ට් පිළිබඳව යම්කිසි වෙනසක් කරේ නැත්නම් ප්ලාන්ටේෂන් මිනිස්ටර් කියලා ඉන්න එකේ කිසිම තේරුමක් නැති වැඩක් තමයි තියෙන්නේ 2000 ඉඳලා මම බැලුවා මේ අයවැයේදී 2000 2000ට කිට්ටු කාලේ ඉඳලා හැම අයවැයෙම කියනවා මේ ප්‍රතිසංස්කරණය කරනවා මේක ප්‍රතිසංසරණය කරන්න අපි යෝජනා කරනවා කියලා කේක් ගියාගෙන යන්නේ. ඒනට කිසිම දෙයක් කරලා නැහැ. කිසිම දෙයක් කරලා නැහැ. දැන් මම කියන්නේ සාධාරණයි කියලා ඔය අන්කල්ටිවේටඩ් ඉඩම් විතරක් වෙනම අරගෙන එහෙම නෙවෙයි. සම්පූර්ණයෙන්ම ඒ ඉඩම් පිළිබඳ තීරණයක් අරගෙන ඊට පස්සේ ඔය අන්කල්ටිවේටඩ් ලෑන්ඩ් වලට මොනවද කරන්න යන්නේ කියලා බලන්න. ඊට පස්සේ කියනවා මේ එක්ස්පෝර්ට් කරන්න අපි ඇග්‍රිකල්චර් මේ සෙක්ටර් එකට දෙනවා කියලා. අනේ දෙයනේ, දැන් තේ වලට වැඩි එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මේ වගා මොනවද තියෙන්නේ? කොයි කාලෙවත් තේ වගා කරපු කියන දා අද වෙනකන් තේගේ ලෝක වෙළඳ පොලේ ඒකේ ඩිමාන්ඩ් එක කිසිම විදියකට අඩු වෙලා
නැහැ.
කිසිම විදියකින් අඩු වෙලා නැහැ.
මම තුමා මිනිත්තුයක් තියෙනවා තව.
තව කිසිම විදියකින් අඩු වෙලා නැහැ. ඔබතුමා දන්නවා ඒක. එතකොට ඒ වගේ ඩිමාන්ඩ් එකක් තියෙන නිෂ්පාදනයක් තියාගෙන ඒක අයින් කරලා ඉවරලා තව එකකට යනවා කියන්නේ මට නම් මේ වීලුවක් කරගෙන යන්නේ. ඒ වගේම දැන් අලුත් දැන් කාලෙන් කාලෙට මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙන්න පුළුවන්, ඒ වුණාට SLSPC වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට ඇමතිවරු මාරු වෙනකොට සභාපතිවරු මාරු වෙනවා. මේ සභාපතිවරුන්ට එතන තියෙන ප්‍රැක්ටිස් එක දන්නේ නැහැ. දැන් මේ දවස්වල JDBSPC එකේ තියෙන ඔය ලයන් කාමරවල ජීවත් වෙන ඒ වගේ ලයන් කාමරවට වගා කරන ඉඩම් ඔක්කොම අරගෙන ඒ ජනතාව හැමදාම පොලිසියට අදිනවා. ඉතින් ඒ කට්ටියට කියලා දෙන්න ඕනේ 1889 ඇක්ට් එකක් තියෙනවා, ඉන්දියන් ඕඩියන්ස් කියන ඇක්ට් එකක් තියෙනවා. ඒ ඇක්ට් එක අනුව ඒ ලයමේ ජීවත් වෙන එකනා එළියට දාන්න බෑ. එහෙම දැම්මොත් ඒ කට්ටියට යන්න එන්න තැනක් නැහැ. මේක තමයි ඇත්ත. මේක 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 දැනගන්න ඕනේ. එතකොට මේ අපි ගල්පීල්ලවත්ත ගරු ඇමතිතුමා ගල්පීල්ලවත්තේ මේ දවස්වල මේ ප්‍රශ්නේ යනවා බලන්න. ඒ වගේම මේ අවුට්ග්‍රෝවර් එකත් යම්කිසි නියාමනයකට ගෙන්න එක එක වතුවල එක එක විදියට ගරු ඇමතිතුමා.
ඇමතිතුමාත්තේ වෙච්ච සිද්ධිය අපි නවත්වා. ඒක මීට පස්සේ වෙන්නේ නැහැ.
ස්තුතියි. ඒ වගේම මට විනාඩියක් දෙන්න. තව විනාඩියක්
කරලා.
හරි. ඒ වගේම අපි ගත්තාම ගරු ඇමතුමා රමේෂ් පත්න ඇමතුමා ඔබතුමාත් එක්ක සාකච්ඡා කරා අර අවුට්ග්‍රෝවර් එකේ ලබා දෙන මිල පිළිබඳව. ඔබතුමා එවෙලෙම කිව්වා ඒ මිල සංශෝධනය කරලා දෙන්න කියලා. එතකොට තාමත් මේ කලාබොක්ක වත්තේ තාමත් ලබා දෙන්නේ රුපියල් 8ක් කියන එක ලබා දෙන්නේ. මේක මේක හරි එන ගාන අපරාධයක් මේක. 180 ඉඳලා 220 වෙනකන් යනවා. ඔබතුමා චෙක් කරලා බලන්න කීයද මේකට රෙකෝඩ් වෙන්නේ කියලා. එතකොට ඔබතුමා සංස ඔබතුමාට වැඩිය මේකේ කවුද ඉන්නේ කවු මේ ඔබතුමාට වැඩි බලධාරියෙක් ඉන්නවද මේකේ? දැන් මාස කීපයක් වුණා. සංශෝධනය කරලා දෙන්න කියලා කිව්වා. දැන් අපි ගිහිල්ලා සාකච්ඡා කරනකොට කියනවා අපිට ලිඛිතව ලබා දෙන්න කියලා. ලිඛිතව ලබා දෙන්න කොහෙද ඇමතුමා ලබා දුන්නේ කියලා.
Times up
ඉතින් ඒඳ මම අවසන් කරනවා. ඒඳ ගරු ඇමතුමා අවසාන වශයෙන් මම කියන්නේ මේ 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 සෙක්ටර් එක පිළිබඳව යම්කිසි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ඉඩම් පිළිබඳවත් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන මේ ඉඩම් ආපහු වගා කිරීම පිළිබඳ තීරණයක් ගන්න නැත්නම් යම්කිසි කාලයක් යනකොට මම හිතන්නේ JDB SPCA ම දැනට ඉන්න කළමනාකරණයේ තිබ්බොත් එතෙම ඊගාව තව අවුරුදු පහක් විතර වෙනකොට ඔය ආයතන තියෙන්නේ ඒ කට්ටිය අවසන් කරලා තමයි යන්නේ. එහෙනම් මේ පිළිබඳ විශේෂ තීරණයක් ගන්න කියන එක මම ඉල්ලනවා. ස්තුතියි.